බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මහණෙනි පිය විප්පයෝගෝ දුක්ඛෝ. ඒ ඉපදිලා ජීවත් වෙලා මරණය දක්වාම සසරේ තමන්ට මුණ ගැහිච්චයි, තමන්ගේ හිතවත් අය හිතයිසි. පවුලේ 10 දෙනෙක් කියන්නේ අපිට මලගෙවල් කීයක්ද? 10ක්. අපි කැමති වුණත් අකමැති වුණත් අපිට ඒකට මුණ දෙන්න වෙනවා. එක එක කෙනා ඉස්සර වෙනවා. කාට ඉස්සර වෙන්න වෙයිද දන්නේ? අපිට යාළුවෝ හිතමිත්‍රයෝ නෑදෑයෝ 4500ක් කියන්නේ මලගෙවල් 4500ක් විතර. ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක්. ඊළඟ දේ තමයි ජීවත් වෙලා ඉන්න තාක්කල් මරණ මංචකේ දක්වාම අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ. ප්‍රියයන් විතරක් නෙමෙයි අපිට හම්බෙන්නේ. තරහකාරයෝ, හතුරු, ඊරිසියාකාරයෝ නැද්ද ජීවිතේ? හිනා වුණත් ඇති. දැන් අපි ගම කවුරු හරි යනවා පාරේ. ආයේ කොහෙද යන්නේ කියලා කතා කරන. ඇඟට ගොඩ වෙන අය නැද්ද? ඇයි මොකද උඹට කියලා අහන්නේ අය නැද්ද? ආයි තරහකාරයේ කතුරෙක් හැදෙන්න විශේෂ හේතුවක් ඕනේ නැහැ. ඔය බස් එක යනකොට බලනකො නිකන් කකුලක් පෑගුණත් මරා ගන්න ඉන්න චරිත නැද්ද? එහෙම සමාජයක අපි ඉන්නේ. යන්තම් ගිහිල්ලා බ්‍රේක් එකක් ගහනකොට හරි කාගේ හරි ඇඟට වැටුණත් ගහගන්න ඉන්නේ. පාරවල් වල යනකොට යන්නේ අපි ඉතින් පාරෙමනේ. අපි බස් වල ගියේ නැති වුණාට පාරේ. සමහරවිට පොඩි දෙයක් ඇති එක්කෝ ත්‍රිවිල් මෝටර්සයිකල් පාර මැද්දේ නවත්තලා ඉන්නේ. අර අපි දැක්කට පස්සේ ආහාඳුරු නේද කියලා ආපහු යනවා එක්කෝ. ඒ වගේ මිනිස්සු පුදුම කේන්තියෙන් වෛරෙන් සමහරවිට හෝර්න් එකක් ගැහුවත් ඇති. පාර මැද්දේ නවත්තලා පොල්ලක් අරගෙන බහින්න ඊට පස්සේ. ඒ නිසා එවැනි සමාජයක අපි ජීවත් වෙන්නේ. කරන්න දෙයක් නැහැ. ජීවිතේ මැරෙන කම්ම අප්‍රියන් එක්ක ඉන්න වෙනවා. දැන් අපි ගත්තොත් ඔබ රසාව කරන තැන වෙන්න පුළුවන්, ජීවත් වෙන ගෙදරම වෙන්නත් පුළුවන්, අසල්වැසියන් අතර වෙන්න පුළුවන්, තමන්ට හතුරු ඊරිසියාකාරයෝ අප්‍රියන් නැද්ද ජීවිතේ? ඉන්නවා. ඒ අයත් එක්ක මැරෙනකන් ජීවත් වෙන්නත් වෙනවා. බුදුරජාන් වහන්සේ එක තැනක පෙන්නනවා මහණෙනි මේ සංසාරේ අපිට මුණ ගැහෙන අය කොටස් දෙකක් විශේෂයෙන් අපිට මුණ ගැහෙනවා කියන එකක්. මුණ ගැහෙනවා ප්‍රියයන්. සසරේ අපිට ප්‍රිය කරපු, අපිට ආදරය කරපු, සමාජලාවට දෙමව්පිය වෙන්න පුළුවන්, ඥාතීන් වෙන්න පුළුවන්, හිතවත් අය වෙන්න පුළුවන්. ඒ හිතවත් සම්බන්ධතා මත ගොඩ නැගෙන. ඊළඟට මුණ ගැහෙන්නේ සසර වෛර පිරිමහන්න මුණ ගැහෙන හතුරෝ. ඒ පෙර වෛරවලට ඒවා පිරිමහන්න සසරි මුණ ගැහෙන. හැබැයි මේකේ භයානකම තමයි හොයන්න බෑ. සංසාර හතුරා එන්නේ. දැන් ඔබ ළඟට හතුරු ආවේ, මං හතුරෙක් කියාගෙන දෙන්නේ නෑ. hina වීගෙන එන්නේ, හොයන්න බෑ. බොහොම යාළුවෙක් ස්වරූපෙන් එන්නේ. බුදුරජාන් වහන්සේ පෙන්නනවා අසාතං සාත රූපේ. අසාර දේවල් සරු විදිහට වෙස්සලාගෙන කියන ළඟට එන්න. දුක්ඛං සුඛස්ස රූපේන, දුක සැපක් හැටියට වෙස්සලාගෙන ළඟට එනවා. පිය රූපේන අප්පියා, අප්‍රිය දේවල් ප්‍රිය ස්වරූපෙන් ළඟට එනවා. හොයන්න බෑ. දැක්ක ගමන් අපි හිතන්නේ අනේ මේ මගේ වාසනාව, මගේ පෙර පිනකට මේ මට හම්බුනේ, මේ නම් මගේ වාසනාව කියලා හිතනවා. හැබැයි ඒ තුල ඇවිල්ලා තියෙන සමාන තමන්ගේ විනාශ වෙන්න පුළුවන්. ඒ නිසා මොකද සමහර පුද්ගලයෝ අපිට මුණ ගැහෙනවා අවුරුදු 10 15 ආදරය කළ කසාද බැඳපු අය. එක්කෝ තමන්ගේ බිරිඳව මරලා අද ඉල්ලුම් ගහට ගිය මිනිස්සු මුණ ගැහෙනවා. අපි බන්ධනාගාරවල ඔය හිරකාරයන්ට ගොඩක් බන කියන සමහර පුද්ගලයෝ ඒ අයම පස්සේ තමයි තේරෙන්නේ. ඒ වගේ ජීවිතේ කතා කරලා බලපුවාම ඔවුන්ගේ ජීවිතවල හොයන්න බෑ ජීවිතේ. දැන් බලන්න නිකන් ඔබ හිතන්න මෙහෙම, දැන් ලංකාවේ කෝටි 2කට එහා ඉන්නවනේ මිනිස්සු. කෙනෙක් දැක්ක ගමන් සමහර වෙලාවට ওই සමාජයේ තුල කෙනෙකුට නිකන් පුරුදු ගතියක්, සසර බැඳීමක් කෙනෙක් දැක්ක ගමන් හිත ඇදිලා යන්න පුළුවන්. ඊළඟට යාට hina වෙනවා, කොහොම හරි කතා කරනවා, පස්සෙන් යනවා, ඔහොම ගිහිලා කොහොම හරි හිතවත් වෙනවා. ඊට පස්සේ නිකම්ම ආදරයක් ඇති වෙනවා. අවුරුදු ගණන් ආදරය කරලා විවාහ වෙලා අර මිනිහගෙම මැරුම් කණයි නැද්ද? එතකොට අර ආදරය කරනකොට දැක්කද කවදා හරි මාව මරණ මගේ මාරයා කියලා දැක්කද මේ? ඒක පේන්නේ. පෙම්වතා ස්වරූපෙන් එන්නේ සංසාර හතුරා. එහෙම එනවා. වෛර පිරිමහන්න එනවා. එතකොට අම්මා තාත්තා හැටියට එනවා සංසාර හතුරා. ඔබ දැකලා ඇති. පූසියෝ නැද්ද? තමන්ගෙම පැටව කන පූසියෝ. තමන් පැටව දාලා ඒ පැටව ටික කනවා. සංසාර හතුරා. සමහර මනුස්ස ලෝකේ ඉන්නවා ළමයා ඉපදිච්ච ගම වෛරය ඇති වෙනවා බෙල්ල මෙරිකන අය නැද්ද? ඉන්නවා. ඒ වගේ දෙමව්පිය ස්වරූපයෙන් ඉන්නේ සංසාර හතුරෙක් වෙන්න පුළුවන්. දරුවෙක් ස්වරූපයෙන් ඉන්නේ සංසාර හතුර වෙන්න පුළුවන්. දැන් බිම්බිසාර රජුරවන්ට පලිගන්නනේ ආවේ අජාසත්. දරුවා කුසට ආපු ඉලේ ඉඳන් රජුරවන්ට දේවියට පුදුම සතුටක්. හැබැයි දරුවා කුසේ වැඩෙනකොට දේවියට දොළ දුකක් ඇති වුණා. ස්වාමියාගේ පපුව පළල ලේබොන්. කාටවත් කියන්න පුළුවන් දෙයක්ද මේ? දැන් තනියෙන් පසුතැවෙනවා, විඳවනවා. මේ රජ්ජුරුව බැලුවද කන්නේ බොන්නේ නැහැ, බලාගත්තු අත බලාගෙන හැවිල්ලා කිව්වා, දේවිය සතුටෙන් ඉන්න එපා, ආසා කරන දෙයක් කියන්න, මම වෙන රාජ්‍යකින් හරි ගෙදර දෙන්නම් කියලා. ඊට පස්සේ කිව්වා, නෑ මම මැරිච්චද මන්නම් කියන්නේ නැහැ කියලා, මන්නම් කියන්නේ නැහැ කියලා. ඊට පස්සේ රජ්ජුරුව මොකද කරේ? වෙන පරිවාර කාන්තාවන් සේවිකාවන් යොදවලා හිමීට රහස හොයාගත්තා. එතකොට රජ්ජුරුව සෝවාන් වෙලා දේවිය ළඟට ගිහිල්ලා මගුල් කඩුවෙන් තමන්ගේ පපුව සිදුරු කරලා ගලන ලේ ටික එකතු කරලා දුන්නා. කොච්චර ස්වාමියාට ආදරයක් තිබුණත් කුසේ වැඩෙන දරුවගේ සංසාර වෛරේ අර ලේ ටික බීගෙන බීගෙන ගියා. එදාමයි නම වැටුනේ අජාත සත්. අජාත කියන්නේ ජාත වෙලා නැහැ, ඉපදිලා නැහැ. නූපන් සත් කියන්නේ සතුරා. ඔයනම් උපදින්නේ ඉන්නේ රජ්ජුරුවන්ගේ හතුරෙක්මයි. ඔයනම් හතුරෙක්මයි කියලා මිනිස්සුමයි නම දැම්මේ. එතකොට අපිට පේනවා මේ සසරේ සංසාර හතුරු අපිට මුණ ගැහෙනවා. කැමති වුණත් අකමැති වුණත් ඒ අයත් එක්ක ජීවත් වෙන්න වෙනවා මැරෙනකම්. ඒක තමයි අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ. අප්‍රියයන් එක්ක එකතු වීම, අප්‍රියයන් එක්ක වාසය කිරීම, අප්‍රියයන් එක්ක ජීවත් වීම සසර දුකක්. ඒක දුක්ඛාරි සත්‍යයට අයිති දෙයක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා, මහණෙනි මේ ජීවිතයේ තුල කැමති දේ නොලැබීම දුකක් කියනවා. යම් පිච්ඡන්න ලබති තම්පි දුක්ඛ. යමක් කැමතිද ඒ කැමති දේ නොලැබීම දුකක්. ඒ මොකක් වගේ එකක්ද? අපිට හිතෙන්න පුළුවන් අපිට අනේ වාහනයක් ගන්න ආසයි, සල්ලි නැහැ. අන්න කැමති දේ නොලැබීම. ඒකද මේ? එහෙම එකක් නෙමෙයි. ඒකත් එක දුකක් තමයි. මෙතන බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ කැමති දේ නොලැබීමේ දුක හැටියට පෙන්නන්නේ ඉපදීපදි සසර යන කෙනා කැමති වෙනවා. දුක් සහිත අය දැක්කහම, දුක් විඳින මිනිස්සු දැක්කහම, අපායගත සත්වයන් දිහා සිහි වෙනකොට හිතනවා, අපෝ අපිට නම් ඔය වගේ උපතක් නම් එපා කියන්නේ නැද්ද මිනිස්සු? මට නම් මේ වගේ නම් උපදින්න ඕනේ නැහැ කියලා කියනවා, හිතනවා, ප්‍රාර්ථනා කරනවා. හැබැයි කෙලෙස් සහිතව ඉන්න තාක්කල් ඒවට ඇදිලා යනවා. අපේ කැමැත්තකින් ඉපදීපදී යන ගමනක් නෙමෙයි. අකුසල් කර කර ඉන්න තාක්කල් අපායට කැමති වුණත් අකමැති වුණත් අපායට ඇදෙනවමයි. සතර අපාය මහ ගෙදර කරගත්ත සංසාර ගමන. ඒක කැමති දේ නොලැබීමේ දුකක්. ඊළඟට ලෙඩ වෙන කෙනා කැමති වෙනවා, අපෝ අපිට නම් ඔය වගේ ලෙඩ රෝග හැදෙන්න එපා කියන්නේ නැද්ද මිනිස්සු? ලෙඩ රෝග හැදිලා එක තැන් වෙලා අන්ත දුක් විඳින අය දැක්කහම අපි හිතනවා, මිනිස්සු කියන, අපෝ අපිට නම් ඔච්චර දුක් විඳ විඳ ජීවත් වෙන්න ඕනේ නැහැ. දැන් අපි එහෙම ඕනේ නැහැ කියවට අපිට ඕන විදිහට ඉන්න පුළුවන්ද? අපිට ඕන විදිහට වෙන දෙයක් නෙමෙයි. ඊට වැඩි අන්ත දුක් විඳින්න වෙන්න පුළුවන් අපිට. ඒ නිසා කැමති දේ නොලැබීමේ දුකයි. වයසට යන කෙනා, වයසට ගිහිල්ලා එක තැන ජරා ජීර්ණ වෙලා ඇට සැකිලි වගේ ඉන්න කෙනෙක් දැක්කොත් අපි හිතනවා, අපෝ අපිට නම් ඔච්චර වයසට ගිහිල්ලා ඉන්න ඕනේ නැහැ. එහෙම කියනවද නැද්ද? අපි හිතනවා, අපි කියනවා. ඒ වුණාට වයසට යන, වයසට ගිය කෙනා කීයටවත් කැමති නැහැ. අපි එහෙම කීවට ඒ මට්ටමට ආපු කෙනා කැමතිද මැරෙන්න? මැරෙන්න කැමති නැහැ. ඊළඟට ප්‍රියයන් වෙන් වෙනකොට අපි කැමති වෙනවා, අනේ අපේ දරුවෝ, අපේ ඥාතීන්, අපේ දෙමව්පියෝ අපිව අතහැරලා යන්න එපා, හැමදාම මෙහෙම ඉන්න ඕනේ කියලා අපි ප්‍රාර්ථනා කරමු. හැබැයි අපිට ඕන දේ වෙනවාද? නෑ, වෙන් වෙන්න වෙනවා. අන්න කැමති දේ නොලැබීමේ දුක. ඊළඟට තරහකාරයෝ, හතුරු, ඊරිසියාකාරයෝ මුණ ගැහෙනකොට අපි ප්‍රාර්ථනා කරනවා. මල්තියතිය ප්‍රාර්ථනා කරනවානේ, බාලයන් අසත්පුරුෂයන් නම් මුණ ගැහෙන්න එපා, මේ හතුරු නම් සංසාරේ මුණ ගැහෙන්න එපා කියලා හිතනවා. හැබැයි අපි ඉපදී ඉපදී යන තාක්කල් හතුරුත් එක්කම තමයි සසරේ ජීවත් වෙන්න වෙන්නේ. ඒ නිසා ඒක ආරි සත්‍යයක්. දැන් ඔය කියපු ටික ඔය තමයි දුක්ඛාරි සත්‍ය. ජාතිපි දුක්ඛං, ඉපදීම දුකක්, ලෙඩවීම දුකක්, වයසට යාම දුකක්, මරණම්පි දුක්ඛං, මරණයේ දුකක්, පියේහි විප්පයෝගෝ දුක්ඛෝ, ප්‍රියයන්ගේ මෙන්වීම දුකක්, අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ, අප්‍රියයන් එක්ක එකට ජීවත් වීම දුකක්, යම් පිච්ඡන්න ලබති තම්පි දුක්ඛං, යමක් කැමතිද කැමති දේ නොලැබීම දුකක්. ඊළඟට බුදුහාමුදුරුවෝ පෙන්නවා ඔය විතරක් නෙමෙයි, මානසිකව අපි විඳින දුක් ටිකක් තියෙනවා. ඉපදුනානම් ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස, ජාතිපච්චයා ජරා මරණ ශෝක අපි ඕන තරම් අඬලා ඇති, දුක් වෙලා ඇති. පරිදේව කියන්නේ නංගොත් කිය කිය අඬනවා, ඔළුවට ගහ ගන්නවා, පපුවට ගහ ගන්නවා, විලාප දෙනවා, බිම හැපෙනවා, පෙරලෙනවා, කෑ ගහ අඬනවා මිනිස්සු. ඒවට කියන පරිදේව. දුක්ඛ කියන්නේ දුක් විඳිනවා, දෝමනස්ස කියන්නේ හූල්ලනවා, උපායාස කියන්නේ සුසුම් හෙලනවා ජීවිතේ. ඕවා මැරෙනකන් ඕවා ජීවිතේ විඳලා නැද්ද? කාටවත් කියන්න පුළුවන් ද? හාමුදුරුවෝම කිව්වට ඕවා අපිට නම් අදාළ නැහැ කියලා. එතකොට මේ සියල්ල ඕක තමයි ජීවිතේ, ඕක තමයි දුක. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්නවා මේක තමයි දුක්ඛාරි සත්‍ය. කොහේ ඉපදුනත් ඕකට මූණ දෙන්න සිද්ධ වෙනවා. දැන් අපි හිතමු දිව්‍ය ලෝකේ ඉපදුනා කියලා, දෙව්ලෝ පහළ වෙනවා. දෙවියන් වයසට යන්නේ නැද්ද? දැන් බලන්න නිකන් දෙවිවරු වයසට යනවද නැද්ද? දෙවියන්ට ලෙඩ හැදෙනවද නැද්ද? ලෙඩ රෝග ගැනනම් දෙවියන්ගේ දේශනාවල මම එහෙම මට එහෙම හම්බෙලා නැහැ. දෙවියන් වයසට යනවා. ඒ චුත වෙන්න ආසන්න වෙනකොට දෙවිවරු වයසට යනවා. මේ වයසට යනවා කියන්නේ මේ අපි වයසට යනවා වගේ නෙමෙයි. දෙවියන් පැලඳගෙන ඉන්න මල් මාලා පරවේගෙන යනවා කියන. දෙවියන්ගේ දිව්‍ය සලු පිළි කිලුට වෙලා යනවා. දෙවියන්ගේ ශරීරවලින් දහඩිය වැগিরෙන්න පටන් ගන්නවා කියන. දිව්‍ය විමානවල සිත් තලවන් නැතුව යනවා. දෙවියන්ගේ ශරීරවල තිබ්බර ප්‍රභාස්වර ආලෝකෙ ඉන්නේ නඩු වෙලා දුර්වර්ණ වෙලා යනවා කියන. ඒ ලකුණු පහළ වෙන්නේ දෙවියන් චුත වෙන්න ලං වෙනකොට. මනුස්ස ලෝකේ කාලෙන් දින 7ක් වගේ වෙනකොට දෙවියන් චුත වෙන්න ආසන්න වෙනකොට අර ලකුණු පහළ වෙනවා කියන. එතකොට අනිත් දෙවිවරු දැනගන්නවා දැන් මෙයාගේ කාලය ඉවරයි. දැන් මේ චුත වෙන්නයි යන්නේ. එතකොට අනිත් දෙවිවරු මොකද කරන්නේ? මේ කෙනාව එක්කන් යනවා කියන නන්දන උයනට. එක්කන් ගිහිල්ලා කියනවා පින්වත බලන්න මේ සැප සම්පත්. ඔබ දැන් සුගතියේ හිත පිහිටව ගන්න. ඉතෝ බොහෝ සුගතින් ගච්ච. පින්වත ඔබ දැන් සුගතියට යන්න. සුගතින් ගන්වා සුලද්ද ලාභන් ලබ. සුගතියට ගිහිල්ලා උතුම්ම ලාභය ලබන්. ඒ උතුම් ලාභය ලබාගෙන ඒක තුළ ස්ථාවර වෙන්න කියලා. බුදුරජාණන් වහන්සේ පෙන්වුවා මහණෙනි අර දෙවියන් චුත වෙන්න ලං වෙනකොට සුගතියට යන්න කියලා කිව්වේ කොහෙට යන්න කියලාද? මනුස්ස ලෝකෙට. ඒකට හේතුව අනේ වා දිව්‍ය ලෝකෙ ඉන්න ඉන්න කියලා දැන් වැඩක් නැහැ. එහෙ පින ගෙවිලා ඉවරයි. දැන් දෙව්ලොවින් චුත වුණාට පස්සේ වැටෙන්න තියෙන එක්ක සතර අපායය. එහෙම නැත්නම් ඊට ටිකක් බේරෙන්න තියෙනවන මනුස්ස ලෝකේ. ඒ නිසා අර චුත වෙන්න ආසන්න දේවතාවට අනිත් දෙවිවරු කියනවා ඔබ දැන් සුගතියට මනුස්ස ලෝකෙට ආගන්න කියනවා, ඉක්මනට එහෙ හිත පිහිටවන්න. එහෙම හිත පිහිටවලා මනුස්ස ලෝකෙට ගිහිල්ලා උතුම් ලාභය ලබන්න කියන. දෙවියන් උතුම් ලාභයේ හැටියට හැඳින්වෙත් තිසරණේ පිහිට ගන්න එක කියන. ඒක තුල ස්ථාවර වෙන්න කියන. ඒ කියන්නේ ගිහිල්ලා අඩුම ගානේ සෝවාන්වත් වෙන්න කියන. ඒ නිසා දැන් බලන්න දෙවිවරු දිව්‍ය ලෝකෙන් චුත වෙන අයට කියන්නේ ඉක්මනට මනුස්ස ලෝකෙට හරි ගිහිල්ලා තිසරණේ පිහිටලා සෝවාන්වත් වේ ගන්න කියන. දැන් අපි මෙහෙට ඇවිල්ලා ධර්මයත් හම්බිලා පින් කරගන්න ලැබිලා මනුස්ස ජීවිතේ ලැබිලා කල්යාණ මිත්‍ර සේවනයේ ලැබිලා මේ ඔක්කොම ලැබුණාට පස්සේ අපි මෙහෙදි හිතනවා දිව්‍ය ලෝකේ ආගන්න. මෙහෙම එක කරන්න බෑ. දෙව්ලෝ ගියාන හොඳයි කියලා මෙහෙදි හිතනවා. එහෙ ගියාම දෙවියන් කියනවා ගිහිල්ලා මනුස්ස ලෝකෙට හරි ගිහිල්ලා මේක කරගන්න කියලා. එහෙ කරගන්නෙත් නෑ. ඔය වගේ අපිට අතට ලැබිච්ච අවස්ථාව අතහැර හැර අතහැර හැර මේ ගිය ගමන. ඒ නිසා පින්වතුනි ධර්මීය දියුණු කරන්න ලොකු උත්සාහයක් ගත්තේ නැත්නම් අපි අමාරුවේ වැටෙනවා.